මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්තු මෙසිය සමාදන් වන සූදානම් නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තෘතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් ආජීවට්ඨමක සීනං ධම්මං සාධිකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ ධම්මං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. චරංචේ නාභිගච්ඡෙය සෙයං සදිස මත්තනෝ, ඒකචරියං දල්හං කෛරානත්ථි බාලේ සහායතාහි. සද්ධාන්ත පින්නතුනි, බාලයන් මෝඩයන් ඇසුරු කරන්ට නොලැබීම මංගල කාරණයක් හැටියට මහා මංගල සූත්‍රයේ හඳුන්වලා දීලා තියෙනවා. ඒකට හේතුව ඒ බාලයින්ගේ ඇසුර නිසා කෙනෙකුට නානාවිධ හිරිහැර විපත්ති ආපදා පැමිණෙන්න ඉඩ තියෙන නිසායි. අවවාදයට කිපෙන බවත් බාලයෙකුගේ ලක්ෂණයක්. අන්න ඒ විදිහේ අවවාදයට කිපෙන දාමරික ගෝලයකු නිසා මේ ශාසනයේ ඉතාමත්ම උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට සලකන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සිද්ධ වෙච්ච කරදරයක් විපත්තියක් අරමුණු කරගෙනයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකාව හැටියට තබාගත්තු ගාථාව වදාළේ. ඒ කතා අතරේ මේ විදිහටයි දැක්වෙන්නේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රජගහ නුවර කිප්පලි ගුහාවෙහි වැඩ වාසය කරන කාලයක ගෝල දෙනමක් උන්වහන්සේට උපස්ථාන කළා. අපි මේ දෙනමක් උපස්ථාන කළයි කිව්වට මොකද ඇත්ත වශයෙන් එක නමක් විතරයි හරියාකාර උපස්ථාන කළේ. අනිත් නම කපටියන් දෙමින් අර හොඳින් වත් කරන මේ යුතුයකම් මිෂ්ට කරන ගෝල නම පැන් සූදානම් කළා කිව්වහම මූණ සෝදන්න නාන්න පැන් පහසු වෙන්න ආදියට ඒවා සූදානම් කරනවා දැකලා විගහට ගිහිල්ලා මහාකාශ මහරහතන් වහන්සේට වැඳලා අන්න ස්වාමීනි පැන් සූදානම් පැන් පහසු වෙන්න මූණ සෝදන්න කියලා කියනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් හිතන්නේ මේ ගෝලයයි එක කරේ කියලා ඇවිල්ලා ඒවා ඒ පැන් පහසු වීම ආදී කරනවා. ඔහොමම යන අතරේ අනිත් ගෝලයා කල්පනා කළා දැන් මේ තැනැත්තා කරන්නේ මම කරන වත් පිළිවෙත් තමන් කරන හැටියට පෙන්නලා ගුරු හාමුදුරුව රවට්ටන එකයි මම මේකට පොඩි උපක්‍රමයක් කරන්න ඕන කියලා එක දවසක්ද මොකක්ද කළේ අර ඒ අකීකරු නම හන්දෑවේ නිදා ගන්න අතරේ ඒ මහාකාශ මහරහතන් වහන්සේට පැන් පහසු වෙන්න පැන්ුණු කළා. ඒ පැන් ටික භාජනයකට දාලා නාන කොටුවේ පිටිපස්සෙන් ගිහින් තියලා යන්තම් පැන් ටිකක් විතරක් උදුන උඩ තියෙන්න ඇරියා. ඉතින් අර ගෝලිය නැගිටලා බලනකොට දුන් දමනවා මේ භාජනෙන් හිතුවා දැන් පැන් සූදානම් කරනවා කියලා. වෙනද වගේ ගිහිල්ලා මහාකාශ මහරහතන් වහන්සේට වැඳලා ආරාධනා ස්වාමීනි පැන් පහසු වෙන්න සූදානම් කියලා. ඉතින් ඊය කියලා ස්වාමීන් වහන්සේත් එක්කම පැන් කොටුවට ආවා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ බලනකොට පැන් නැහැ. ඉතින් ඒක කිව්වහම මේ ගෝලයා මේ පේනව නේද මේ තැනත්තා මේ දුෂ්ටයා මේ විදිහට මේ මාරවට්ටන්න මෙහෙම එකක් කරලා තියෙනව නේද කියලා කලෙත් අරගෙන යා පැන් තොටට ගියා පැන් ගේන්න. මහාකාශ මහරහතන් වහන්සේ කල්පනා කරන මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. ඒ අතරතුර අර අනිත් ගෝලයා පැන් කොටුව පිටිපස්ස තියෙන භාජනයෙන් වතුර ගෙනැල්ලා ස්වාමීන් වහන්සේට පැන් පහසු වෙන සැලැස්සුවා. ඔන්න කාරණේ තේරුම් ගත්ත මහාකාශ මහරහතන් වහන්සේ මෙතෙක් කල් මේ අනිත් හොඳ ගෝල නම ඒ කරන හැම දෙයක්ම මේ නම තමන් පිටට පවරාගත්තු බව දැන් ඒක තේරුම් අරගෙන එදා හැන්දෑවේ වන්දනා කරන්න ආවහම අර කෛරාටික ගෝල නමට කියනවා මේ විදිහේ පැවැත්ම හොඳ නෑ වෙන අය කරන දේ තමන් කරන හැටියට පෙන්නලා මෙහෙම කිරීමේ සුදුසු නෑ කියලා අවවාද කළා. ඒ අවවාදය අහලා අර ගෝලයා කෝපයක් ඇති කරගත්තා. පේනව නේද මේ හාමුදුරුව මේ වතුර ඩිංගක් ගැන ලොකුට අරගෙන මට මේ විදිහට දොස් කියනවා කියලා ඔන්න වෛර බැඳගත්තා. කොයිතරම්ද කියතොත් පස්සෙන්ද පිණ්ඩපාතේ වෙඩියෙත් නෑ ස්වාමීන් වහන්සේ එක්ක. ඉතින් අර මහාකාශ මහරහතන් වහන්සේ අනිත් අර ගෝලයාත් එක්ක සීතරු ගෝලයාත් එක්ක ඔන්න යම්කිසි ගෙදරකට පිණ්ඩපාතේ වැඩියා. ඒ මහාකාශ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා අතරේ මේ ගෝලයා මොකද්ද කරේ? මහාකාශ මහරහතන් වහන්සේගේ කුළුපග එහෙම නැත්නම් හිතවත් දායක පවුලක් ළඟට ඒ ගෙදරකට ගියා පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ අය ඇහුවා කෝ ලොකු සාන්නාංශේ කියලා. එතකොට කියනවා අද ටිකක් අසනීපයි ඒ ස්වාමීන් වහන්සේට. එතකොට මේ දායකින් ශ්‍රද්ධාන්ත නිසා අහනවා ඒ ස්වාමීන් වහන්සේට මොකද්ද දැන් ඉතින් ආහාර සුදුසු දේවල් කිව්වහම මේ ගෝලයා Tamanට ගැලපෙන හොඳ ආහාර ටිකකුත් කිව්වා. ඉතින් ඒ මිනිස්සුත් පිළියෙල කරලා දුන්න ආහාර ඒ දායකයෝ. මේ කාර්යගෙන යන අතරේ අර ගෝලයා මගදී මේක අනුභව කරලා එමෙහිට මේ කුටියට ආවා. ඉතින් ඒ වගේම අර මහාකාශ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ ගිය තැනින් හොඳ සිනිඳු වස්ත්‍රයක් ලැබුණා පූජාව හැටියට. ඒක ඒ ගෝලයාට දුන්නා මහාකාශ මහරහතන් වහන්සේ. ගෝලයා ඒක හොඳට පඬු දහලා තමන් කරවන්න ගත්තා. මේකත් අර ඊර්ෂාවෙන් සැලකුවා අර අනිත් ගෝලයා. ඉතින් ඔහොම තියෙන අතරට ඔන්න දෙවෙනි දවසේ මහාකාශ මහරහතන් වහන්සේ අර කියාපු දායක ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. වැඩියාම ඒ අය කියනවා අපට අහන්න ලැබුණා ඊයේ ස්වාමීන් වහන්සේ අසනීපෙන් කියලා අර ගෝලයා කියාපු ඒ විශේෂ ආහාර අපි සූදානම් කළා යව්වා කොහොමද දැන් ස්වාමීන් වහන්සේට සනීපද කියලා ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දව ඉඳලා ඊනාට ආපහු ආවට පස්සේ දාහන් දෑවේ අර ගෝලයාට කියනවා අදත්නි මේක නම් සුදුසු වැඩක් නෙවෙයි සංඝයා වහන්සේලාට අයිති වැඩක් නෙවෙයි මේ විදිහට විඤ්ඤාතිය කලින් දන්වලා මේ විදිහට ආහාර ගැනීම මේක සුදුසු ක්‍රියාවක් කියලා අනේ දොස් කිව්වා අන්න ඒකෙන් ඊනකට තවත් කේන්තිය ඇති කරගත්තා අර ගෝලයා දැන් පේනව නේද මේ හාමුදුර ඊයේ මට මේ විදිහට වතුර ටිකක් නිසා දොස් කිව්වා දැන් මේ දාන ඩිංගක් නිසා මට මේ විදිහට දොස් කියනවා ඒ වගේම අර ලැබිච්ච වස්ත්‍රයත් අර තමන්ගේ හිතවත් ගෝලයාට දුන්නා මෙහෙම හිතාගෙන ඔන්න ඊළඟ දවසේ පිණ්ඩපාතේ ගියේ නෑ මේ ගෝලයා ඊළාට මහකාශ මහරතන් වහන්සේ අනිත් නමත් එක්ක පිණ්ඩපාතේ වැඩි ආතරේ මොකක්ද කළේ ඒ තියෙන කුටියේ තියෙන සියලුම භාණ්ඩ බිඳලා දැම්මා පොල්ලක් අරගෙන ඒවට ගහලා හැම පිටිම කුඩු කරලා ඊළඟට කුටියට ගිනි තිව්වා ගිනි තියලා ගින්නෙන් පිච්චෙන්නේ නැති ඒවත් අර පොල්ලෙන් ගහලා විනාශ කළා පැනලා ගියා පැනලා ගියත් හරි ඊළඟට එතන කියවෙනවා අන්තිමට කොයි කාලෙද කියලා කියවෙන්නේ නැහැ ඒ කොයි අවස්ථාවේද කියලා මැරිලා අපාගත වුණ අවීචි මහනිරිය උපන්නා කියලා කියනවා මේ සිද්ධිය ඉතින් අර ඒ දායක පිරිසත් සංවේගයෙන් සැලකුවා මේ මහාකාශ මහරත්නන් වහන්සේගේ ගෝලයේ මේ පොඩි අවවාදයකට කිපිලා මේ තරම් විනාශයක් කරා නේද කියලා ඒ ප්‍රවෘත්තිය ගියා ඔහොම තියෙන අතරේ රජගහනුවර එක්තරා සංඝයා වහන්සේ නමක් විසුන් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට වැඩම කළාම බුදු පියාණන් වහන්සේ මේ නම කොහෙන්ද ආවේ කියලා කිව්වහම රජගහනුවරින් කිව්වා එතකොට මේ කොහොමද මගේ පුත්‍ර මහකාශ්‍යප හොඳින් ඉන්නවද සමීපෙන් ඉන්නවද කියලා අහුවාම වෙන කරදරයක් නම් නැත මෙන්න මෙහෙම එකක් වුණා ගෝලෙක් පොඩි අවවාදයක් කළා කියලා කිපිලා කුටියටත් ගිනි තියලා ගියා කියලා කිව්වහම ඔන්න බුදු පියාණන් වහන්සේ ඒ වගේම පෙන්වුවා මේ අතීත යම් කිසි ධර්ම කතාවකුත් පෙන්නලා අතීතයේ මේ සංසාර පුරුද්දක් මේ විදිය දුෂ්ට විදියට ක්‍රියා කිරීම මේ තැනත්ගේ එහෙමත් කතාන්තරිකුත් කියලා ඊළඟට කිව්වා ওই විදි අය ඇසුරු කිරීම ওই බාලයින් මෝඩයින් ඇසුරු කිරීමට වඩා හොඳයි මගේ පුත්‍ර මහාකාශ්‍යපට තනිව වාසය කිරීම කියලා ඒ අදහස දෙමින් තමයි අපි අර මාතෘකා කළ දාථාව වදාලේ ඒකේ අදහස මෙහිමයි චරංචේ නාධිගච්ඡේය චෛයං සදිස මත්තනෝ යම් කිසි කෙනෙක් සිතෙන් ඒ සොයා බැලීමේදී සිත යොදවා බැලීමේදී හමු වෙන්නේ නැත්නම් හිතට ඉදිරිපත් වෙන්නේ නැත්නම් තමාට වඩා හොඳ කෙනෙකු හෝ සමාන කෙනෙකු හෝ තමන්ට මතියට එන්නේ නැත්නම් ඊළඟට මොකද කරන්න තියෙන්නේ ඒක චරියන් දල්හං කෛරා නත්ති බාලේ සහයත තමන්ට වඩා හොඳ කෙනෙක්වත් සමාන කෙනෙක්වත් හොයා ගන්න බැරි නම් කරන්න තියෙන්නේ ඒකචරියා කියලා කියන්නේ තනිව වාසය කිරීම කියලා කියන ඒ ප්‍රතිපත්තියෙහි දැඩිව පිහිටීමයි. තනිවම හැසිරීම ඊට වැඩිය වටිනවා. නත්ති බාලේ සහායත බාලයන් එක්ක මෝඩයන් එක්ක ඇති කරගන්න එක්ව විසීමට එහෙම නැත්නම් ඒ කවුලට වඩා හොඳයි තනිව විසීම කියන එක ඒ බුදු පියාණන් වහන්සේ ගාථාවෙන් දක්වා වදාලා. එතකොට ඒ කථාන්තරය නම් මෙහිමයි. එතකොට මේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර අකීකරු ගෝලයෙකුගේ ඒ ක්‍රියාකලාපය තුළින් අපිට පේනවා කොයිතරම් විනාශයක් එක සුළු මොහොතක ඇති වෙච්ච ඒ ද්වේෂය නිසා එහෙම නැත්නම් ඒ ද්වේෂය ජය ගන්න බැරි නිසා මහ භයානක අන්දමේ විපත්තියක් කරගෙන තමනුත් තපාගත වුණා. ඕක තුළින් අපිට එතකොට මේ ආශ්‍රය පිළිබඳ ඊළඟට ගෝලයෙකු පැවතීම පිළිබඳ කාරණා රාශියක් මතුවර ගන්න පුළුවන්. හොඳ ගෝලයෙකුගේ ශිෂ්‍යයෙකුගේ චර්යාවේ තියෙන ලක්ෂණයක් තමයි නිහතමානී බවක් කීකරු බවක් සුවච බව සුවච සුපේසල කීකරු ආදී නොයෙකුත් වචන යොදන්නේ ඒ ගෝලයෙකුගේ තිබිය යුතු චර්යාවයි. ඒ විදිහට නිහතමානීකමක් නැති ගෝලයෙකුට අන්න අර ගුරුවරයා දෙන අවවාදයේම ප්‍රමාණවත් වෙනවා. මහා භයානක අපරාධ එහෙම නැත්නම් අර විදිහට දේපල හානි ඔය විදිහ දේවල් වලට යොමු වෙන්න. ඒක නිසා මේ චරිතය තුලින් අපට පේනවා ඒක අර කියාපු බාල ලක්ෂණයක්. බාල කියලා පාළි ඒ භාෂාවිය දන්නේ අපි දැන් බාලය කියලා කියන්නේ වයසින් බාලනේ. බුදු පියාණන් වහන්සේ මේ බාලය කියලා යොදන්නේ අඥාන පුද්ගලයා මෝඩයා කියන එකයි. මෝඩයා. ඉතින් මෝඩයාගේ ලක්ෂණ තුනක් බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල දක්වලා තිබෙනවා. මෝඩයාගේ ලක්ෂණ මොනවද? දුක්චින්තිත චින්ති, දුක්භාසිත භාසි, දුක්කත කම්මකාරී. මෝඩයාගේ චින්තාවන් සිටිවිලි නරකයි. නරක සිටිවිලි සිතනවා, නරක වචන කතා කරනවා, නරක වැඩ කරනවා. ඉතින් අන්න ඒ ටික තමයි මෙන්න මේ කියාපු අකීකරු ගෝලයාගේ චරිතයෙන් අපිට පේන්නේ.
ගුරුවරයා කෙහි අර විදියට ද්වේෂයක් ඇති කරගත්තා, සිත දූෂ්‍ය කරගත්තා. ඊළඟට ඇති වුණු චින්තා තමයි අර ගුරුවරයා පිළිබඳව, ඊළඟට තමන්ගේ අනිත් සහෝදර ඒ නම පිළිබඳව ඊර්ෂ්‍යා විද්‍යා හිතවිලි ඇති කරගෙන, ලොකු ද්වේෂයක් ඇති කරගෙන, ඊළඟට ඒකට ගැළපෙන ඊළඟට වචන තමයි යන්න අර බොරු කපටි කෛරාටික වචන දායක පවුල රවට්ටලා ඒ විදිහට ඒ වචන පාවිච්චි කළා. ඊළඟට අන්තිමේදී ක්‍රියා වශයෙන් අර විදිහට විනාශකාරී ගතයුත්තක් කළා. ඒ තරම් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ කුටිය විනාශ කළා ගිනි තියලා. ඉතින් ඕවා තුලින් අපට තේරෙනවා අන්න අකීකරු ගෝලියෙකුගේ ලක්ෂණ. ඒ තුලින් මහා භයානක විපා ඒක තමයි මාළ ලක්ෂණය කියලා කියන්නේ, මෝඩ ලක්ෂණය හැටියට දක්වලා තියෙන්නේ. ඒ මේ ශාසනයේ හිටි අකීකරු දුර්දාන්ත සාහසික දාමරික ගෝලින්ගේ හැටි. නමුත් මේ ශාසනයේ අපට ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා ගෝලිනුත් හිටියා. මේ පින්නතුන් අහලත් ඇති ඒ අතින් වටිනාම ගුණ සම්භාරය හෙළිවෙන ස්වාමීන් වහන්සේ තමයි අර කුඩා රාහුල ස්වාමීන් වහන්සේ. ඒ රාහුල ස්වාමීන් වහන්සේට ඕනෑ තරම් ආඩම්බර වෙන්න කාරණා තිබුණා. ඒ පොඩි රාහුල ස්වාමීන්ට කියන්න තිබුණා බුදු පියාණන් වහන්සේ ඔයගොල්ලෝගේ පියාණන් නෙවෙයි මගේ පියාණන් කියලා. ඒ තරමට බුදු පියාණන් වහන්සේ පිළිබඳව මාන්නයක් ඇති කරගන්නත් තිබුණා. නමුත් ඒ වෙනුවට රාහුල ස්වාමීන් වහන්සේ ඒ සත්‍ය විරිදි වයසේ පවා නිතරම මේ ගුරුවරින්ට ඒ බුදු පියාණන් වහන්සේට පමණක් නෙවෙයි අනිත් ගුරු ස්වාමීන් වහන්සේලාටත් වැඩිහිටියන්ටත් ඉතාම කීකරුව ශික්ෂාකාමීව අවනතව නිහතමානීව කටයුතු කළ බව ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම දැන් අර පොඩි දරුවන් සැලිසෙල්ලම් කරන්න වගේ මේ කුඩා රාහුල හාමුදුරුවෝ හැමදාම උදේට දෝතේට වැලි අහුරක් අරගෙන මේ වැලියට ගානට මට බුදු පියාණන් වහන්සේගෙනුත් සංඝයා වහන්සේලාගෙන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙනුත් අවවාද ලැබේවා කියලා පැතූ බවක් සඳහන් වෙනවා. ඒ වගේම මේ රාහුල ස්වාමීන් වහන්සේගේ චර්යාවේ වටිනා අංගයක් මේ විනය පිටකේ සඳහන් වෙනවා. අපි අර ශාසනයේ ගෝලින්ගේ නරක පැත්තනේ ඒකෙන් මේ පටන් ගත්තේ. නමුත් හොඳ පැත්තක් මේ හෙළි වෙන්නයි මේ ටික කියන්නේ. ඒ විනය පිටකේ සඳහන් වෙන කථාන්තරය මෙහිමයි. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ විනය ශික්ෂාපදයක් පනවා වදාලා උපසම්පන්න සංඝයා වහන්සේ කෙනෙකුට අනුපසම්පන්න ඒ කියන්නේ සාමණේරාදී එහෙම නැත්නම් ගිහි කෙනෙක් සමග එක වහලයට සැතපෙන්න නිදා ගන්න හොඳ නෑ කියලා ඒක නීතියක් වශයෙන් පැනෙව්වා. ඒ නීතිය පනවල ටික කලකට පස්සේ බුදු පියාණන් වහන්සේ කොසඹෑනුවර බදරිකාරාම කියන ආරාමයට වැඩම කරලා එතන වැඩ වාසය කළා. එපැමිණි දවසෙම වගේ සංඝයා වහන්සේලා රාහුල හාමුදුරන්ට කියනවා, ඇවැත්නි මේ බුදු පුරජානන් වහන්සේ මෙන්න මේ විදිහේ විනය නීතියක් පනවල තිබෙනවා, උපසපන් භික්ෂුවකට අනුසම්පන්න කෙනෙක් එක්ක සැතපෙන්න නිදා ගන්න හොඳ නෑ කියලා. ඒක නිසා සැතපෙන්න තැනක් හොයාගන්න කියලා, සැතපෙන්න කුටියක් හොයාගන්න කියලා රාහුල ස්වාමීන් වහන්සේ උත්සාහ කළ. බැරි වුණා තියෙන රැට රැයක් ගත කරන්න තැන ගිහිල්ලා වැසිකිළියේ මුළු රැයම වැසිකිළියේ ගත කළා. ඊළඟට එළිවෙන යාමේ බුදු පියාණන් වහන්සේ වැසිකිළියට වැඩම කරන අතරේ ඒ සංඝයා වහන්සේලා අතර චාරිත්‍රයක් තියෙනවා. සංඝයා වහන්සේලා අතර පවණක් නෙවෙයි බෞද්ධ ගිහි පින්නතුන් වුණත් අනුගමනය කළ යුතු වටිනා චාරිත්‍රයක් තමයි. වැසිකිළියකට යන අවස්ථාවේදී පොඩි කහිනවා වගේ යම්කිසි උගුර පෑදීමක් වගේ යම්කිසි සංඥාවක් කරනවා වැසිකිළියට යන්න සූදානම් වෙන කෙනා. ඇතුලේ යම් කෙනෙක් සිටිනවා නම් ඒ තැනැත්තත් ඒ විදිහට කෙමින් කසිනවා. ඒක තුනේ සංඥාවක් දෙනවා ඇතුලේ මම ඉන්නවා කියලා. ඒක එක්තරා ශිෂ්ට සම්ප්‍රදායක්. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පොඩි කැස්සක් වගේ මේ උගුර පෑදුම් වගේ කරාම රාහුල ස්වාමීන් වහන්සේත් ඇතුලේ ඉඳගෙන ඒ ශබ්දය නැංගුවා. එතකොට කවුද මේ ඇතුලේ කියලා අහුවාම මම රාහුල කිව්වා. මොකද කියලා අහුවාම මොන කතාන්තරේ කිව්වා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒක අරමුණු කරගෙන සංඝයා වහන්සේලාට ධර්ම දේශනාවක උත්කල්ලා අර විනය නීතියේ යම් කිසි පොඩි සංශෝධනයක් උත්කලා. පොඩි සාහනයක් වශයෙන් උපසපන් භික්ෂුවකට දෙතුන් රැයකට වඩා ඒ අනුපසම්පන්න කෙනෙක් එක වහලයට ඉන්න බෑ කියලා. එතකොට පොඩි සාහනයක් සැලසුණා දින දෙක තුනක් ඉන්න පුළුවන් කියලා. එතකොට ඒ කථාන්තරය ආශ්‍රින අපිට ගත යුතු ටික අන්න අර රාහුල ස්වාමීන් වහන්සේගේ පුදුම නිහතමානීත්වයයි. දෙවෙනි කෙනෙක් නම් සමාහිත එක්ක සංඝයා වහන්සේලාට දොස් කියනවා. මෙන්නම් බුදු පියාණන් වහන්සේට ගිල පැමිණිලි කරනවා මම කොහෙද මම ආදරය සැතපෙන්නේ කියලා. ඒ මොකක්වත් නැහැ. අන තමන්ගේ චර්යාවෙන් ඒ උතුම් නිහතමානී ගුණයක් පෙන්눔 කළා. ඔය විදිහේ සාධක අනිත් පැත්තේ තියෙනවා. ඒ වගේම දැන් අපි කල්පනා කරන්න ඕන මේ මෙතන බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ කාරණිය අසුර පිළිබඳව ආශ්‍රය පිළිබඳව සමහර කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. දැන් මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කියලා තියෙන්නේ? තනියම වාසය කරන්නේ කියලා තියෙනවා. හොඳ කෙනෙක්වත් සමාන කෙනෙක්වත් නැත්නම් එතකොට කොහොමද ගුරුවරයෙක් ගෝලයෙක් ගන්න කියලා ප්‍රශ්නෙකුත් හිතන්න පුළුවන්. නමුත් ඒ ගුරු ගෝල සම්බන්ධතාව තුළ තිබෙන්නේ වෙනම අදහසක්. ගුරුවරයෙක් ගෝලයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තමන් කීකරුව තමන්ගෙන් යමක් ඒ දනීය කියන අදහසින් උයි දන්නවා ගෝලයා තමන් තරමටම ඒ අවබෝධ ශක්තිය නැති බව. නමුත් ඒ පමණකින් මෝඩයෙක් වෙන්නේ නැහැ. දැන් ධර්මයේ බුදු පියාණන් වහන්සේම දක්වනවා යම් කෙනෙක් තමන්ගේ මෝඩකම එහෙම නැත්නම් තමන් නොදන්න බව දන්නවනම් ඒ නොදන්න බව දැන ගැනීමම පණ්ඩිතකමක් කියලා. ඒ නොදන්න බව නොදැන තමන් පණ්ඩිතයෙක් කියලා හිතන එකනා තමයි ලොකුම මෝඩයා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට ඒ ගුරුවරයෙකු කල්යාණ මිත්‍රයෙක් හැටියට අසුරු කරන ගෝලයෙක් නිතරම හිතන්න තියෙන්නේ අර අතීතයේ ධර්මයේ සඳහන් වෙනවා නියම ශ්‍රද්ධාවන්ත බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ශ්‍රද්ධාවන්ත ගෝලයෙකුගේ ආකල්පය විත්තේ ශාස්ත්‍රුන් වහන්සේ මගේ ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියලා අන්නේ විදිහට ඉතාමත්ම නිහතමානී ආකල්පයක් ඇති කරගෙන මේ චර්යාව හැසිරිය යුතු බව. ඉතින් අත්ත වශයෙන්ම මේ ගුරු ගෝල සම්බන්ධයේ ශාසනයේ දක්වලා තිබෙන්නේ මෙන්න මේ විදිහට තියෙනවා. ආචාර්ය අන්තිවාසි විශේෂයෙන්ම තියෙන උපාධ්‍යාය සද්ධි විහාරික කියලා. උපාධ්‍යාය සද්ධි විහාරය දැන් මෙතන දියදලා තියෙන්නේ සද්ධි විහාරික කියන. සද්ධි විහාරික කියලා කියන්නේ තමා සමග වාසය කරන අතීතයේ ගුරු ගෝලයින් ඒ විදිහට බොහෝ විට ගෝලයින් ගුරුවරයින් එකට වාසය කර එක අතීතයේ ඒ දිසාපාමුක්ඛ ආචාර්ය ආදී කතාන්තරවලත් මේ පින්නතුන් අහලා තිබෙනවා. මෙතන විශේෂයෙන් ශාසනික ජීවිතයට එකතු වුණාට පස්සේ පැවිදි කරාට පස්සේ ඒ ගෝලයා අර හරියට පිය කෙනෙක් ඇසුරු කරන වගේ පියපුත් සම්බන්ධයක් හැටියට එතන බුදු පියාණන් මහසත් දක්වලා තිබෙන්නේ කළ යුතු වත පිළිවෙත කරගෙන කීකරුව ධර්මය ඉගෙන ගනිමින් ඒ විනය ආදී කටයුතු හරියාකාරී ඉගෙන ගනිමින් ඉඳීමයි ඒ ගෝලයේ කුඩිය යුතුකමක් හැටියට තිබෙන්නේ. අන්නේ බඳු ඒ ආශ්‍රයයකට ඉඩ තිබෙනවා. ඒක ඒ කියන්නේ සමාගයේ ඇසුරෙන් යම් ගුණ ධර්ම අතින් මේ තැනැත්තා වැඩේ කියන අදහස්. නමුත් යම් කිසි විදිහකට ගෝලයෙක් අර විදිහට අකීකරුව ක්‍රියා කරනවා නම් එයින් පේන්නේ එහෙම නැත්නම් ගුරුවරයා ප්‍රතික්ෂේප කරනවා නම් අවවාද පිළිනො ගැනීමෙන් එතෙන්දී තියෙන්නේ ගුරුවරයාට ඒ තැනැත්තා අතහරින්නයි. අන්න ඒ අදහසින් මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර වගේ දාමරික ගෝලයින් එක්ක ඉඳීමට වඩා හොඳයි තනියම ඉඳීම කියලා. ඉතින් මෙන්න මේ කාරණය අපි නිතර කල්පනා කරන්න ඕන. මේ ලෝකයේ තියෙන එක ප්‍රශ්නයක් තමයි ආශ්‍රය කියන එක, අසුර කියන එක. ඒක තුලින් නොයෙකුත් විදිහේ ගැටලු පැන නගින නිසාම තමයි මේ පින්නතුන් දන්නවා මහා මංගල සූත්‍රයේ දක්වලා තිබෙනවා අසේවනාච බාලාණං. ඒ පළමුනි මංගල කාරණේ හැටියට දක්වලා තිබෙන්නේ බාලයින් මොඩයින් අසුරු කරන්නට නොලැබීම. ඊළඟට දක්වන පණ්ඩිතාණංච සේවනා, පණ්ඩිතයින් අසුරු කීම. ඇතම් කෙනෙක් මේක පරස්පර විරෝධී කියලා තර්ක කරනවා. ඇතම් කෙනෙක් මේක වරදවල වටහා ගැනීමක්. මොකද මේ අර කියාපු විදියට තමා අර පණ්ඩිතයින් ඇසුරු කරන අදහස මේ පණ්ඩිතයෙක් එහෙම නැත්නම් මේ තැනැත්තාගේ මේ කල්යාණ මිත්‍රයාගේ මම යමක් ගන්න ඕන කියලා අදහසින් ඒ තැනැත්තා අසුරු කීමට ඉඩ තිබෙනවා. ඒ මිසක් මෙතන අර අන්ත හැටියට ගත්තොත් නම් කවදාවත් බාලයෙකුට මෝඩයෙකුට පණ්ඩිත කෙනෙක් පිටුවට වෙන්න බෑ. නමුත් මෙතන තිබෙන්නේ අර අපේ දුරට තියාගෙන එහෙම නැත්නම් ඒවත පිළිවෙත ආදීන් ඒවා වලින් ඒ නියම ආකාරයට ගුරුවරයෙකුන් ගත යුතු දේ ගන්න ඉඩ තිබෙනවා. ඉතින් කෙසේ හෝ වේවා මේ ආශ්‍රය කෙනෙකුගේ ජීවිතයට ඉතාමත්ම බලපාන දෙයක් නිසා තමයි පළවෙනි මංගල කාරණේ හැටියට දක්වලා තිබෙන්නේ බාලයින් ඇසුරු නොකිරීම. ඒ තුලින් මහා භයානක අන්දමට විනාශයකට පාත්‍ර වෙන්න ඉඩ තිබෙනවා. මොකද නීයති පුද්ගලෝ නීයති නීයති පුරිසෝ නීන සේවි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. නීන පුද්ගලයෙක් ඇසුරු කිරීම තමන්ගේ පරිහානියට හේතු වෙනවා කියලා. නොයෙකුත් උපමා වලින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. තවත් අවස්ථාවක දක්වලා තිබෙනවා. දැන් කුසතන කියලා කියන්නේ වටිනා ඒ වගේම සුවඳවත් පැලෑටියක්. ඒ කුසතන වලින් කුණුහුණු මාළුවෙක් ඇතුවොත් ඒ කුසතනත් දුගඳ හමනවා. අන්න ඒ වගේ බාලයින් ඇසුරු කිරීම අර වගේ මෝඩයින් ඇසුරු කිරීම නිසා තමන්ට විපත්ති පැමිණෙනවා කියලා ඒ විදිහට උපමා වලින් දක්වලා තිබෙනවා. ඊනට හොඳ පැත්තෙන් දක්වනවා නියම ගෝලියෙකුගේ අදහස. නියම ගෝලියෙකුගේ චර්යාව මොකක්ද? තමන්ගේ වැරදි පෙන්වලා දෙනකොට හිතන්න තියෙන්නේ තමන්ට නිදාණයක් පෙන්වලා දෙනවා කියලා. බුදු පියාණන් වහන්සේ ධම්මපද ගාථා වලින් දක්වලා තිබෙනවා නිදීනං වපවත්තාරං යන් පස්සේ වජ්ජ දස්සින නිග්ගයිහ වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ. ඔය විදිහට දක්වලා තිබෙනවා තාදිසං භජමානස්ස සෙයෝ හොතින පාපියෝ. ඒ තමන්ගේ වරදක් පෙන්වලා දෙන කෙනා හරියට නිධානයක් දක්වන දෙන කෙනෙක් හැටියට වගේ. මොකද වරද සුද්ධ කරගත්තාම ඒ තැනැත්තාගේ වටිනා ගුණ මතු කරගන්න පුළුවන් නිසා අන්න එහෙම සලකලා අසුරු කරන්නේ ඒ නුවණැත්තා කියලා. අන්න ඒ විදිහටයි අපි ඒකාන්ත හැටියට ගන්න නරකයි. ගෝලයින් එහෙම් පිටීම දුරින් දුර කරන අදහස නෙවෙයි, එහෙම නැත්නම් බාලයින් දුරින් දුර කරන අදහස නෙවෙයි. යම් බාලයෙක් යම් අඥාන පුද්ගලයෙක් හෝ ඒවා කල්‍යාණ මිත්‍ර ඇසුරෙහි වටිනාකම තේරුම් අරගෙන ඒකට නිසි ආකාරයෙන් පිළිපදිමින් ප්‍රයෝජනය ගන්න සූදානම් වෙනවා නම් ඒ තැනැත්තාට පිහිට වීම ඒ පණ්ඩිතයාගේ යුතුකම. ඒක නිසාම තමයි අර මහා පජාපති ගෝතමී එක් අවස්ථාවක ප්‍රකාශ කළේ බුදු පියාණන් වහන්සේ මේ කල්‍යාණ මිත්‍රාශ්‍රය මේ තරම් ප්‍රශංසා කරලා තියෙන්නේ මොකද්ද කියන එක මෙහෙම දක්වලා තිබෙනවා. කල්‍යාණ මිත්‍තතා මුනිනා ලෝකං ආදිස්ස වන්නිතා කල්‍යාණ මිත්තේ භජමානෝ අපි බාලෝ පණ්ඩිතෝ වස්ස. බුදු පියාණන් වහන්සේ මුනිවරයන් වහන්සේ මේ ලෝකය ගැන හිතලා කල්‍යාණ මිත්‍රතාවයේ අගය නිතර වර්ණනා කරලා තිබෙනවා. මොකද කල්‍යාණ මිත්තේ භජමානෝ අපි බාලෝ පණ්ඩිතෝ වස්ස. හරියාකාර ඒ කල්‍යාණ මිත්‍රෙක් ඇසුරු කළොත් බාලයෙක් වුණත් පණ්ඩිතයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ බාලයා කියන වචනය ඒකාන්ත වශයෙන් අපි ගන්න නරකයි. හරියාකාර පිළිපදිනව නම් ඒ බාල තත්වයෙන් නැගිටලා පණ්ඩිත තත්වයට පැමිණෙන්න පුළුවන් අන්න අර කල්‍යාණ මිත්‍රයා ඇසුරු තුළින්. නිකෝ ඔය කාරණා තමයි අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ මංගල සූත්‍රයේ මුලට ඒ කාරණේ දෙදුව වගේම තමයි අර පරාභව සූත්‍රයේ දක්වලා තිබෙනවා. එතෙන්දිත් අර කෙනෙකු තුළ තිබිය යුතු ආකල්පය සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. එතන අර පරිහානිය හේතුව කියන්නේ කියලා ආරාධනා කළාම පළමුවෙන්ම දැක්ුවේ ඒක ආත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මේ කෙනෙකුගේ දියුණුවත් පරිහානියත්. මෙන්න මේකයි දියුණුවට හේතුව ධම්ම කාමෝ භවං හෝති ධර්මයට කැමති බව ධර්ම කාමීත්වය දියුණුවේ මාර්ගයයි දියුණුවට හේතුවයි. ඊළඟට ධම්ම දෙස්සී පරාභවෝ ධර්මයට දේශ කිරීම තමන්ගේ පරිහානියට හේතු වෙනවා. අන්න ඒකත් එතකොට අර කතාන්තරයට එකතු කරලා ගත්තාම අත වශයෙන්ම ධර්ම කාමීත්වයක් නෙවෙයි තිබුණේ ධර්ම දේශ විදියේ ආකල්පයක් නිසා තමයි අර ගෝලයා භයානක අන්දමට අර විදියට හැසිරිලා තමනුත් විපත් කරගත්තේ ඒ මහා විපත්‍යක් කළා තමනුත් අන්තිමට අපාගත වුණේ. මේක තුලින් අපි අද එදිනදා ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට මේ ආශ්‍රය කියන කාරණයට දැන් මෙතන බුදු පියාණන් වහන්සේ ඒ වගේම දක්වනවා යම්කිසි ගෝලයෙක් අර විදි ආකල්පයක් නැතුව ගුරුවරයෙක් මුළු ජීවිතයක් ඇසුරු කළත් ධර්මය ලබා ගන්න බෑ කියන එක ඒකත් එක්ක අර උපමාවකින් බුදු පියාණන් වහන්සේ දක්වනවා හිතාවදෙනු උපමාවකින්. දැන් ඔය පොදිහට්ටියකට එහෙම නැත්නම් සුප් භාජනයකට හැන්දක් දැම්මහම හැන්ද කොයිතරම් වෙලා ඒ හොදිහට්ටියේ හෝ සුප් භාජනයේ තිබුණත් හැන්දට රස දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියලා කියනවා බාලයෙක් මෝඩයෙක් අර විදිය කියාපු අර දාමරික අකීකරු මෝඩයෙක් පඬිතෙක් කොයිතරම් කාලයක් මුළු ජීවිතෙම ඇසුරු කළත් ඒ ධර්මය තේරුම් ගන්න බැරි වෙනවායි කියලා. ඔන්න ඔය පැත්ත දක්වන්නේ අර අනිසි ආශ්‍රය වැරදි ආශ්‍රය. ඒ වෙනුවට බුදු පියාණන් මහසී දක්වන්නේ කළ යුතු වත පිළිවෙත ආදිය තුලින් දුර්ගෞරවය ඇතිව අන්‍යෝන්‍ය වශයෙන් පියපුතු සම්බන්ධය හැටියට ඒ විදිහට මේ ගුරුගෝල සම්බන්ධයේ සාධනෙ පැවතිය යුතු බවයි. ඒ විදිහට තමයි අත් වශයෙන් ලෝක සමාජයක් ඒ බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය අනුව තම තමන්ගේ ජීවිත සරස් කරගන්නවා නම් දැන් සමාජයේ තියෙන ඔය බොහෝ විට දුර්දාන්ත විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි ලොකුවට කිව්වේ නැතුවත් ඒ වචනේ කිව්වහම ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන දුර්දාන්ත හැසිරීම් වලට හේතුව ඔන්නේ මූලධර්ම පිළිබඳ හරි අවබෝධයක් නැතිකම. සමහර විට ගුරුවරු ඒ දරුවන් හැටියට සලකන්නේ නැහැ ගෝලෙයින්. සමහර විට දරුවන් තමන්ගේ පියවරු හැටියට සලකන්නේ දෙපැත්තේ මඩු පාඩුකම් ඇති. කොයි නමුත් කොයි හැටි නමුත් අරතරම් ධාමරික සම්බලට යන්නේ අන්න අර අර ධම්ම දෙසී ගතිය තියෙන නිසා ධම්ම කාමීත්වය නැති නිසා යටත් පිළිසෙන් ධර්ම කාමීත්වය තියෙනවා නම් ඒ අනුව කල්පනා කරලා අර ධාමරික ක්‍රියාමාර්ග වලින් ඉවත් වෙලා තමන් යහතින් මේ සාමකාමීව සහයෝගීව ඒ කටයුතු සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්නවා. ඔය විදිහ තත්ත්වයක් සමාජයේ තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම සමාජයට බහින කෙනා දැනගෙන තිබෙන්න ඕන අර මංගල කාරණය හැටියට මේ පරිහානියට යන අන්දම එහෙම තමන් පරිහානියට අරගෙන යන අන්දම මේ චරිත තිබෙන අය පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන. තමන් ඒවට ඇදිලා නොයන ආකාරයට සම්පිති පුළුවන්කමක් තිබෙනා නම් ඒ තැනැත්තා ධර්මයට හරව ගන්න ඒකට ඉඩ තියෙනවා. නමුත් පරිස්සමෙන් ඇසුරු කරන්න ඕන. දැන් මොකද සමාජයේ මේ පින්නතුන් කවුරුත් දන්නවා නොයෙකුත් විදිහේ විෂ බීජ තිබෙනවා. ඉතින් මේ විෂ බීජ කියලා කියන අපි මේ කායික වශයෙන් බලනවා නම් කායික ආශ්‍රය ගැන හිතලා බලනකොට මේ පින්නතුන් දන්නවා කායික ආශ්‍රය තුලින් නොයෙකුත් විෂ බීජ ඇති වෙලා රෝග පීඩා ඇති වෙනවා. ඒවාට ඒවා ගින් බේරීමට නොයෙකුත් විදිහේ අත්තෙන්නත් කිරීම ආදී ඊළඟට ප්‍රතිශක්තිකරණ ඖෂධ ඔවා පාවිච්චි කරනවා. ඒ කායික වශයෙන් මේ විෂ බීජ වලින් බේරීමටයි අර සමාජාශ්‍රය තුලින් ඇති වෙන. නමුත් බොහෝ දෙනා කල්පනා කරන්නේ සමාජාශ්‍රය තුලින් මානසික අන්දමිනුත් නොයෙකුත් රෝග පීඩා ඇති වෙන්න පුළුවන් බව. ඒ රෝග පීඩා ඇති වෙන්නේ අන්න අර මානසික විෂ බීජ රාශියක් මේ සමාජයේ පැතිරෙනවා. නොයෙකුත් විදිහේ දැන් මේ පිනතුන් හිතන්න පුළුවන්. දැන් බොහෝ දෙනා වැඩිපුර මේ කාලේ කතා කරන්නේ පරිසර දූෂණය ගැන. පරිසර දූෂණය ගැන අපද්‍රව්‍ය ගැන කතා කරනවා. නමුත් මේ මානසික පරිසරයේ දූෂණයට හේතු වෙන අපද්‍රව්‍ය රාශියක් නොයෙකුත් මාධ්‍ය ඔසේ දිනදා ගලාගෙන එන බව, තම තමන්ගේ දරුවන් ඒවට ගොදුරු වෙන බව ඇතම් කෙනෙක් ඒක නුවණින් කල්පනා කරන්නේ නැහැ. මේ මාධ්‍ය ඔසේ ගලාගෙන එන පරිසර දූෂණ අපද්‍රව්‍ය රාශිය නිසා මේ මිනිසෙන් පිස්සන් වෙනවා. අන්තිමට ඊතර විදියට නොයෙකුත් කෙලෙස් වලින් දූෂිත වෙලා බලාන කන්දමින් විනාශයක් සැලසෙනවා. අන්න ඒකට එතකොට ඒකටත් යම් කිසි අර අත්ෙන්නත් කිරීම වගේ හිතෙන්නත් කිරීමක් කරන්න ඕන. ඒ හිතෙන්නත් කිරීමට තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය උපකාර වෙන්නේ. ඒ හිතෙන්නත් කිරීම එහෙම නැත්නම් අපි කියන්නේ ඒක ප්‍රතිශක්තිකරණ ක්‍රමයක් වගේ. ඒකට මූලිකව දක්වන්නේ තමයි පංචශීලය. පංචශීලය තුල තිබෙන අර හිතෙන්නත් කිරීමක්, ඒ අදිෂ්ඨානය තුල මේ සතුන් මැරීම, හොරකම් කිරීම ආදී ඒවායින් වින් වෙනවා කියලා ඒ අදිෂ්ඨානය ඇති කර ගැනීම කමන්ට ශක්තියක් වෙනවා. අන්න අර විදිය පාප මිත්‍ර සේවනියෙන් බහුල, ඒ පාප මිත්‍රයන් බහුල සමාජයකදී තමන්ට ඒ විෂ බීජ වලින් ආරක්ෂා වෙන උපකාර වෙනවා. ඒක තමයි හිතෙන්නත් කර ගැනීම කියලා කියන්නේ. ඉතින් ඒක තවදුරටත් තහවුරු වෙන යම් කිසි කෙනෙක් කමඨහනක් භාවනා, කමඨහනක් මෛත්‍රී ආදී භාවනා කරලා හිත ශක්තිමත් කරගත්තොත් අන්න ප්‍රතිශක්තිකරණේ. එතකොට තවදුරටත් පුළුවන් මේ සමාජයේ අර කියාපු අපද්‍රව්‍ය වලින් බේරිලා අර විදියේ වසංගත රෝග වලින්, මානසික වසංගත රෝග වලින් බේරිලා ජීවත් වෙන්න ඒ වගේ නුවණින් කල්පනා කළ යුතුව තිබෙනවා. මොකද බොහොම දෙනා මේ කාලේ දැන් අපි ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා හිතුවොත් ජීවිතය කියලා කියන්නේ సంతාන දෙකක් රැක ගැනීමයි. මොනවද సంతාන දෙක? సంతාන කියන වචනේ අපි යොදන්නේ නොකඩවා යන, ගලා යාමක් කියන අදහසයි. సంతාන දෙකක් තිබෙනවා අපි මේ ජීවිතය කියලා කියන එක තුල. මොනවද సంతාන දෙක? රූප సంతානයකුත් තියෙනවා, චිත්ත సంతානයකුත් තියෙනවා. මේ අපි රූප సంతානය කියලා කියන්නේ මේ අපේ රූප సంతානයේ ක්‍රියාකාරීත්ව නැති වුණ හැටිය ශරීරය වියලිලා යනවා, එතනින් ඊළඟට මරණය. ඒකත් ආහාර පාන අනිකුත් ඒ විශේෂයෙන්ම ආස්වාද ප්‍රස්වාසය ඒ ආදී දේවල් වලින් මේ රූප సంతානය නොසිඳී යනවා. නමුත් ඒක මෞකුසෙන් ආරම්භ වෙන රූප సంతානය සෝණින් කෙලවර වෙනවා. නමුත් පින්වතුනි මේ චිත්ත సంతානය ඊට වඩා ඈත යන බව අපි නිතර කල්පනා කරන්න ඕනේ. මේ චිත්ත సంతානය පරිණිරවාණය කරාම යනවා, නොසිඳී යනවා. ජීවිතයෙන් ජීවිතයට සම්බන්ධ වෙලා යන්නේ මේ චිත්ත సంతානයයි. අන්න ඒක නිසා ආරාර කියාපු අපද්‍රව්‍ය වලින්, කියාපු පරිසර දූෂණ ආදීන් අපි මේ කල්පනා කරන්නේ බොහෝ විට අපේ කායික වශයෙන් ඇතිවි හැකි රෝග පීඩා ගැන. ඒ වයින් ආරක්ෂා වෙන්න බොහොම උත්සාහ කරනවා. ඔය විද්වතුන් බොහෝ විට ඕක තමයි මාතෘකාව කරගන්නේ. නමුත් ඇතැම් කෙනෙකුට ඒ තරමටම සැලකිල්ලක් නැහැ. අන්න අර කියාපු මානසික වශයෙන් නැති වෙන, මානසික පරිසරයේ ඇති වෙන දූෂණ ගැන, මානසික දූෂණ. ඒකට ඒ අපද්‍රව්‍ය වලින් බේරීමට නම් මෙන්න මේ කියාපු එන්නත් කිරීම අවශ්‍ය වෙනවා, ප්‍රතිශක්තිකරණය අවශ්‍ය වෙනවා. ඒකටයි බුදු පියාණන් වහන්සේ මාර්ගය දක්වලා තියෙන ප්‍රධාන වචෙන් යම්කිසි සීල ශික්ෂාපද මගින් කය වචන හසුරුවා ගැනීම. පංචශීලය තුලම තිබෙන්නේ ඒකයි. විරති කියලා කියන්නේ, විරති කියලා කියන්නේ වෙන්වීම. ඒ හැම ශික්ෂාපදයකම මේ පින්නතුන් දන්නවා පාණාතිපාතා වේරමණී. වේරමණී කියන්නේ අර විරතිය. විරතිය කියලා කියන්නේ වෙන්වීම. අදින්නාදාන වේරමණී, කාමසු මිච්ඡාචාර වේරමණී. ඔය විදිහට ඒ වේරමණී කියන වචනින් කියන්නේ වෙන්වීම. අන්න ඒක තමයි අර එතෙන්දී අර අත්ෙන්නත් කිරීම වෙනකොට හිතෙන්නත් කිරීම වගේ Taman ඒ ශක්තිමත් වෙනවා. ඒ ශික්ෂාපදයේ රැකීම තුලින් ඒක තවදුරටත් ශක්තිමත් කරගන්න තමයි නිරන්තරයෙන් යම්කිසි භාවනාවක යෙදিলা විශේෂ ආකල්පයක් ඇති කරගන්නවා. දැන් භාවනාව තුලින් අපි එදිනදා සමාජයට උපකාර වන අර්ථය ගත්තොත් මේ භාවනාවේ ප්‍රයෝජනය හැටියට අපි ඒන් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි හොඳ ආකල්පයක් ඇති කර ගැනීමයි, ජීවිතයට උපකාර වෙන. දැන් මෛත්‍රිය ගැන කිව්වොත් අපිට කියන්න පුළුවන් මෛත්‍රී භාවනාව හොඳට කරන කෙනා තුළ මෛත්‍රීමේ ආකල්පයක් තිබෙනවා. මෛත්‍රීමේ ආකල්පයක් ඇති කෙනා යම්කිසි ප්‍රශ්නයක් ආවහම ඒක විසඳන්නේ ඒ මෛත්‍රී සිත පෙරදැරි කරගෙනයි. එහෙම නැතුව දේශ සහිත ආකල්පයක් ඇත්නම් ඒ තැනට හැම එකක්ම පෙනින්නේ අර විදියේ ගිනි තැබීම්, විනාශ කිරීම්, කඩාකප්පල් කිරීම්, මිනීමැරීම්, ආදියට කරන ලද අභියෝගයක් හැටියටයි. හැම එකක්ම අර තුවාලකාරයෙකුගේ ඩිංගක් එහෙම හැප්පෙනකොට ඒ අයත් එක්ක ඒ තුවාලය ඇති කෙනාට යන්තම් ඇඟේ හේතු වුණත් Tamante ඉද්දුවයි කියලා හිතනවා වගේ ද්වේෂ සිතිවිල්ල ඇති කෙනාට හැම එකක්ම පේන්නේ නරක විදියටයි. දැන් අර ගෝලයාට හැදෙන්න කියාපු උපදේශය තුළින් ඒ ගෝලයා ද්වේෂයක් ඇති කරගත්තා, වෛරයක් ඇති කරගත්තා. අර ඒ භාජන බිඳින්න යොදාපු පොල්ල සමහර විට එල්ල වුණා නම් අර එක මහාකාශ්‍යප මහරහතන් වහන්සේට හරි අර අනිත් නමට හරි ඒක එතන මිනිමැරිමක් හරි එහෙම නැත්නම් ඊටත් වඩා අභයානක අපරාධයකට යනවා. ඇත්ත වශයෙන්ම මේ විදිහට ආයුධයක් අතට ගත්ත කෙනාට ආයි සීමාවක් නැහැ. එහෙනම් ඒකටම හේතු වන්න එතකොට ඒ ආකල්පය, ඒ ශිෂ්‍යයාගේ ආකල්පය වැරදි. කියන්නේ ඒ නිසා තමයි සමාජයේ මේ විදිහේ හදිසි අවස්ථාව, ඒ හදිසි කෝප කියලා කියන්නේ. මේ විදිහ අවස්ථාවල් ඉදිරිපත් වුණාම තමන් පාලනය කරගන්න පුළුවන් ශක්තිය ලබා දෙන්නේ පළමුවෙන්ම අන්න අර තමන් උදෑසන සමාදන් වූ ශීලයේ ආදේශ සමාදන් වූ ශීලයේ කියලා කියන අදිෂ්ඨානය, හිතට දමාගත්තු අදිෂ්ඨානය, නුවණට කළ විධානය. අද දවසේ මම මේ විදිහටයි මේ ප්‍රතිපත්ති උඩයි ජීවත් වෙන්නේ කියලා අන්න ඒ ප්‍රතිපත්ති හිපත් කර ගැනීම එතෙන්දී ආරක්ෂාවක් වෙනවා. ඒක තවදුරටත් ඒක ශක්තිමත් වෙනවා. යම් කිසි මෛත්‍රීමේ ආකල්පයකින් දවස ගත කරනවා නම් දැන් එතකොට අර දේශසහගත ආකල්පයක් ඇති තැනැත්තා සතුටක් හැනසීමක් ලබන්නේ දේශය. දැන් අපි කියන්නේ වෛරය පිරිමහා ගැනීම කියලා. වෛරය සංසිඳවා ගැනීම හැටියට දේශසහගත පුද්ගලයා සලකන්නේ අර කඩා කප්පල් කිරීම, මිනිමැරීම් මාදී. අර ගෝලයා සෑහීමකටපත් වුණා. අර පාළුගේ වළම් බිඳින්න වගේ අරව විනාශ කළ දාලා යාමේ, දුවල පැනලා දුවීමේ, ඒ වගේ. එතකොට මේ ද්වේෂසහගත බුද්ධලයා සහනයක් සතුටක් බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් ලබා ගන්නෙ පරිදි ගැනීමෙන්. ඒ වෙනකොට මෛත්‍රීසහගත මෛත්‍රියාම ආකල්පයක් ඇති බුද්ධලයා ඒ විදිහ අවස්ථාවක් ඉදිරිපත් වුණාම අන්න ඊළඟට හිත යොමු කරන්නේ ඒක අභියෝගයක් කරගන්නවා තමන්ගේ ද්වේෂය සංසිඳවා ගැනීමට. ඒ තැනැත්තා සතුටක් සැනසීමක් ලබන්නේ ආයිතර හිත ඩිංගක් සසල වුණ යම් කිසි කාරණයක් නිසා නැවත මෛත්‍රිය මතු කරගෙන අර සිත සංසුන් කර ගැනීමෙන් සතුට ලබන්නේ. ඔන්න එතකොට දෙපැත්ත තේරුම් ගන්න පුළුවන් මේ පින්නතුන්ට. ඒක තමයි ධර්මයේ අයෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර හැටියට ඒ ගැඹුරු වශයෙන් දක්වලා තිබෙන්නේ. අර පුද්ගලයා වෛරය සංසිඳවා ගැනීමට පරිගන්නවා. නමුත් නියම ධර්මානුකූල ක්‍රමය වෛරය සංසිඳවා ගන්නවා ඇතුළතින්ම. ඒක මේ ඇතුළතින්ම ඇති වුණු කාරණයක්. මේක මෛත්‍රී ශක්තියදල ජය ගන්න ඕන කියලා. එහෙම ආකල්පයක් නැති තැන අන්න අර විශේෂයෙන්ම පාප මිත්‍ර අසුරුව තුලින් තමනුත් අමාරුවට වැටෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ එතන දැක්වේ ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ කියලා. ධර්මකාමීත්වය අප තුල තිබිය යුතුයි. මේකත් හරින් එතකොට අපි ප්‍රධාන වශයෙන්ම ගත යුතු ආදර්ශය අර ඒ නරක චරිතයෙන් ආදර්ශය නෙවෙයි ගන්න තිබෙන්නේ මේ නොකළ යුතු දේවල්. අපි අර රාහුල ස්වාමීන් වහන්සේ ගැන කිව්වේ ඒ කිව්වේ අර ශාසනයේ අර විදිහේ ගෝණින් පමණක් නෙවෙයි ඉතාමත් ශිෂ්‍යාගාමී ආදර්ශමත් සංඝයා වහන්සේලාත් මේ ශාසනයේ හිටියා. උන්වහන්සේලාගේ ජීවිතය මේ කාලේ පවා කෙනෙකුට හිතනකොට මහ පුදුම හිතෙන විදිහේ ඒ වටිනා ආදර්ශයක්. ඒකයි එතකොට අපි ඉදිරියට ගන්න ඕනේ. ඊළඟට ඒ එක්කම තේරුම් ගන්න ඕන අරවයි ආදීනව අර විදිහ ආකල්පයක් අර විදිහේ පැවැත්ම තුලින් ලෝකයාට ඇතිවෙන හිංසාව තමනු තිකර ගන්න හිංසාව තමන්ගේ ඉදිරියට දිරි සංසාර ජීවිතවලට. ඕක තුලින් අපිට හිතා ගන්න පුළුවන් අන්න සමාජ ආශ්‍රය. දැන් ආශ්‍රය කියන ප්‍රශ්නයයි ඇත්ත වශයෙන් මෙතන දක්වලා තිබෙන්නේ. ඒ නිසා අපි හිතන්න අරකයි බුදු පියාණන් වහන්සේ බාලයින් කියලා කොටසක් වෙන් කළා හෙම් පිටින්ම වර්ජණය කිරීමක් නෙවෙයි මෙතන තිබෙන්නේ. වර්ජණය කිරීමක් නෙවෙයි යම් කිසි බාලයෙක් ඒ බාලකම තේරුම් අරගෙන පමණකට පඬිත වෙලා අර නුවණැත්තෙකුගෙන් ප්‍රයෝජනය ගන්න, කල්යාණ මිත්‍ර ඇසුර තුලින් උපකාර ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තැනට පිහිට වීමට බුදු පියාණන් වහන්සේ ශාසනයේ දක්වලා තිබෙන ගුරුගෝල සම්බන්ධතාවල්. නමුත් නුවණින් කල්පනා කරන්න ඕන සමාජයේදී මේ විදිහ දැන් ඔය විද්‍යා ස්ථාන ආදීදී අනිත් ආයතනවලදී හෝ මේ විදිහ ඇති වෙන ගැටලුවලදී බොහෝ විට ඉක්මන් වීම සිදු වෙන්නේ මෙන්න මේ ගුණධර්ම තමන් තුළ පිහිටලා නැති නිසා. ඒ අඩුපාඩුයි මෙතෙන්දි බලපවත්වන්නේ. ඒක අපි නිතර කල්පනා කරගත යුතු තියෙනවා. ඒක තුලින් අපි අර කලින් කියාපු හැටියට අපි නිතරම උත්සාහවත් වෙන්න ඕන මේ අර බාහිර පරිසරය සකස් කිරීමෙන්, බාහිර පරිසරයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පමණක් අපිට මේ යහතින් ජීවත් වීමට ලැබෙයි කියලා හිතුවොත් අන්න ඒක වැරදීමක්, වැරදි අදහසක්. ඒ බාහිර පරිසරයේ කොයිතරම් ඉහළ මට්ටමට හරි ගස්ස ගත්තත් ආභ්‍යන්තර මේ මානසික පරිසරය දූෂිත නම් ඒ තුලින් විනාශයයි ඇති වෙන්නේ. දැන් සිදුවේගෙන යන්නේත් ඒකයි. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අර රූප సంతාණය රැක ගැනීමටත් වඩා චිත්ත సంతාණය ගැන අපි අවධානය යොමු කරලා චිත්ත సంతාණය වැඩෙන අන්දමින් අපේ ජීවිතය ගත කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකටයි බුදු පියාණන් වහන්සේ මේ ධර්ම මාර්ගෙ පෙන්නුම් කරලා තිබෙන්නේ. ඉතින් දැන් මේ පින්නතුණුත් වටිනා ශීලයක් සමාදන් වුණා. මේ අවස්ථාවේ සමාදන් වූ ශීලය වගේම ඊටත් වඩා මේ පොහොය අට සිල්ලාදී සමාදන් වුණා. මේ හේකේක ප්‍රතිපත්තියක් තුලින් තමන්ගේ සමාජ ජීවිතයට සමාජ ජීවිතයේදී තමන්ට කල්යාණ මිත්‍ර තත්ත්වයෙන් අනිත්‍යයට උපකාර වීමට ශක්තිය ලැබෙනවා කියලා හිතන්න ඕනේ. මේක ආත්මార్థකාමී දෙයක් කියලා කෙනෙක් සමාජ විද්‍යාවට කල්පනා කරනවා. දැන් මේ කාලයේ ඔය ශීල ව්‍යාපාරාදී එහෙම නැත්නම් ව්‍යාපාර නමත් නැතත් අපි මේ ශීල් රකින්නවා කියලා කියනකොට ඇතම් කෙනෙක් හිතනවා මේක මේ මුළු ගැන්නිලා කෙනෙක් කරන ආත්මార్థකාමී සමාජ විරෝධී ක්‍රියාවක් හැටියට සමහර කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මේක මොකද්ද මේ කරන්නේ? මේ වෙන් වෙලා කරන්නේ අන්න අර තමන් ශක්තිමත් වෙනවා. කල්‍යාණ මිත්‍රෙක් වීමට, ලෝකයේ කල්‍යාණ මිත්‍රෙක් වීමට, තමන්ගේ හිතවතෙකුට, අසල්වැසියෙකුට, එහෙම නැත්නම් විරුද්ධකාරයෙකුට හෝ යම් අවස්ථාවක පිහිට වෙන්න පුළුවන් නම් අපි බොහෝ අවස්ථාවල දක්වන්නේ අර මේ අතමාරුවට වැඩිය වටිනවා හිතමාරුව. අතමාරුව කියන එක අපි බොහෝ මුදල් තියෙනවා නම් අපි හදිසියකට කෙනෙකුට පිහිට වෙන්නේ අතමාරුවක් දීලා. ඊට වැඩිය වටිනවා හිතමාරුව කියන එක. ඒ හිතමාරුවක් දෙන්න පුළුවන් වෙන්නේ අන්න අර හිත දියුණු කරගත්තු පුද්ගලයාටයි. යම් කිසි අවස්ථාවක අවස්ථානුකූලව ඒ තැනැත්තා නපුරට විනාශයට යොමු වෙන විදියේ නිගමන කාරණයක් ගැන සාකච්ඡා කරන අවස්ථාවේ තමන්ට පුළුවන් බය නැතුව කියන්න තමන්ගේ අත්දැකීම් තුලින් ඔය මාර්ගය නෙවෙයි යන්න තියෙන්නේ, මෙන්න මේ මාර්ගයයි, ඔය ප්‍රතිපත්තිය නෙවෙයි ගන්න තියෙන්නේ, ඔය ක්‍රියාව නෙවෙයි කරන්න තියෙන්නේ මේකයි කියලා අන්න ඒක ශක්තිමත් වීම තුලින් තමයි කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් හැටියට සමාජයේ ලොකු සේවයක් කරන්න පුළුවන් වන්නේ. ඒක තුලින්මයි අර පාප මිත්‍රයා, අපි හිතමු පාප මිත්‍රයා කියලා අපි මේ වෙන් කර ගන්නවත් නෙවෙයි, ඇතම් කෙනෙක් අරගෙන එන යම් යම් දූෂිත කාරණා, එහෙනම් දූෂිත හැසිරීම්, සමහර විට අතීතයෙන් අරගෙන ආපු දේවල්, සමහර විට සමාජය තුලින්ම. දැන් මේ පින්නතුන් කවුරුත් අහලා තියෙනවා අඟුලිමාල චරිතය ගැන. ඇත්ත වශයෙන්ම මේ මහා දාමරිකයෙක් උනේ යම් කිසි ජීවිතයේ මුල් අවස්ථාවේ ඇති වුණු සිද්ධියක් මුල් කරගෙනයි. නමුත් බුදු පියාණන් වහන්සේ මේ අඟුලිමාල අන්තිමට රහතන් වහන්සේ කෙනෙක් කළා. ඒ දාමරිකයා අන්න ඒ විදිහ දෙයක් මේ ධර්මයෙන් සිද්ධ වෙනවා. ඒ පරිවර්තනය තමාතුලත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන හැම කෙනෙක්ම. එතකොට බුදු පියාණන් වහන්සේ මේ මතු කළ දෙන කාරණා තුලින් කල්පනා කරන්න ඕන අපිට මේ හැම එකක්ම බුදු පියාණන් වහන්සේගේ මේ දේශනා කළ ධර්මයේ ප්‍රතිපත්තිය නැගීමට කර ආරාධනාවක් කියලා. ඇත්ත වශයෙන්ම මේ සංසාර ජීවිතය ඉම්පිටින්ම මහා ව්‍යාකූල නූල්. බුදු පියාණන් වහන්සේ මේක දක්වන්නේ අවුලුන නූල් පන්දුවක් වගේ. මොකද මේ මුළු මහත් සංසාරෙම තිබෙන්නේ මේ කර්මපටල ඇවිල්ලා. අපි මේ කුසල් කර්ම, අකුසල් කර්ම, පින්පව් කියලා කියනවා. මේක තුලින් පෙන්නුම් කරන්නේ මේ අපේ හිත්වල තිබෙන ඒ චපල ස්වභාවය, එහෙම නැත්නම් අසංයත ස්වභාවය නිසා අනිත් අයගේ කර්මත් එක්ක පටලැවිලා මහා අවුල් ජාලයක් විදියටයි මේ සංසාරයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒක දැකලා බුදු පියාණන් වහන්සේ මේකෙන් සම්පූර්ණ විමුක්තිය සැලසීම් වශයෙන් නිර්වාණය කියලා සත්‍යයක් අපට පෙන්නුම් කරලා දීලා තියෙන්නේ. යන මාර්ගයයි මේ ශීල සමාධි ප්‍රඥා කියලා දක්වලා තියෙන්නේ. එතකොට ආරම්භක වශයෙන් මේ ශීලයෙන් පටන් ගත්තුවේ ගමනේදී ඒකෙදි තානිසංස වශයෙන් තිබෙනවා සමාජයේ තමන්ට යහකින් ජීවත් වෙන්න ශක්තියක් ලැබෙනවා. තමන්ගේ හිත සංසුන් කරගෙන ඒ කය වචනය ඉක්මවා ගැනීම ප්‍රමාණිකුත් තමන්ට ලොකු ඉතුරුවක් වෙනවා. මේ අපේ චිත්ත ශක්තිය බාහිර දේවල් වලට ඇදිලා යන්නේ අපේ මේ අර ශීලාදී ගුණ ධර්ම නැතිකම නිසායි. ඒක නිසාම විනාශයටත් වැරදි අපි හිතමු පාප මිත්‍ර සේවනය තුලින් නොයෙකුත් විදිහේ මත් පැන් ආදියට යොමු වෙලා එහෙම නැත්නම් සුරා සූදු ඒ විදිහේ දේවල් නිසා තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා. නමුත් ධර්මානුකූලව කල්පනා කළ ශීලාදී ප්‍රතිමාක්ති මගින් චාම් ජීවිතයකට උසස් සිතුම් ප්‍රතිමාති චාම් ජීවිතයකට හුරු වෙනකොට එපමණකිනුත් තමන්ට ලොකු සාහනයක් වෙනවා. නමුත් එතනින් නවතින්න නරකයි. ඊළඟට තියෙන්නේ අන්න අර කිව්ව විදිහට මෛත්‍රීමේ ආකල්පයක් ගොඩනගා ගැනීම. එහෙම නැත්නම් ශ්‍රද්ධාමේ ආකල්පයක් ගොඩනගා ගැනීම. ওই විදිහට ආකල්පය හැටියට අපි මේ අලුත් වචනයක් පාවිච්චි කරාට මොකද ඒ තුලින් අපි පෙන්වුම් කරන්නේ අනේ යම් කිසි භාවනාවක් මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සතිය, මරණ සතිය ආදී වශයෙන් මේ අපේ ජීවිතය ගැන යම් කිසි ගැඹුරු අවබෝධයක් ඇතිව ජීවත් වීමයි. ජීවිතයේ සාර ධර්ම තේරුම් ගන්නේ නැතුව සමාජයට බැස්ස කෙනා හරියට මඩේ හිටපු ඉන්නක් වගේ එනේන වතුර පාරට ඒ අතට මේ අතට ගසාගෙන යනවා, සැඬ පහරට ගසාගෙන යනවා, මහෝගයට ඇදිලා යනවා, සමාජයේ තියෙන ඒ අලුත් විලාසිතාවන්ට ඇදිලා යනවා, ගිහිල්ලා විනාශයටපත් වෙනවා, වියහිදන් කරගෙන නමුත් යම් කිසි ප්‍රතිපත්තියක් ඇතිව ප්‍රතිපත්ති ගරුක ජීවිතයකට යොමු වෙනවා නම් ධර්මයේ දක්වන ඒ සාර ධර්ම හරි ආකාර තේරුම් අරගෙන ඒ සාර ධර්ම වල ස්ථාවරයක් ඇතිව යම් කිසි ස්ථාවරයක් ඇතිව ජීවිතය ගෙවනවා නම් මේකයි මගේ ප්‍රතිපත්තිය මම මේක කඩන්නේ නැහැ කියලා ඒ බුද්ධ වචනේ අනුව අන්නේ තැනත්තට අර එතකොට අර කොයිතරම් සැඬවතුරක් ආවත් ඒවා ඔස්සේ ඒවට ඔරොත්තු දෙමින් ඒ ඔරොත්තු දීම් ශක්තියක් ඇති කරගන්න පුළුවන් හේතුලින් එකයි අපි අර ප්‍රතිශක්තිකරණය කියලා කිව්වේ. ඒ විදිහට ඒ ශීලාදී ගුණ ධර්ම ඊළඟට ඊටත් වඩා ඉහළ මට්ටම තමයි ඇතුළතින්ම සංසිඳුවා ගැනීමේ ශක්තිය තමයි සමාධිය කියලා කියන්නේ. අපේ හිතේ විසිරුණු ස්වභාවය නිසාමයි අපි බොහෝ විට ඒ දේවල් වලට පෙළඹිල යන්නේ සමාධියේ අර පාප මිත්‍ර ආශ්‍රය තුලින්. නමුත් යම් කිසි කෙනෙකුට ඇතුළතින්ම සමාධි සුවයක් ලබා ගන්න පුළුවන් නම් ඒ තැනැත්තා බාහිර දේවල් වලට ඇදිලා යන්නේ නැහැ. තමන් ඒ තමන්ගේ කමටහන සිහිපත් කරනකොට තමන්ගේ හිතේ ලොකු සැනසීමක් එනවා. හිත සංසුන් කරගන්න පුළුවන් මහා විශාල ඩාල ගෝටි ඇති තැනක හෝ තමන්ගේ ඒ හොඳට භාවනාව දියුණු කරගත්තු කෙනාට තමන්ගේ හිත කමටහනට දානකොට ඒ වාහනවල යන අවස්ථාව ජනයාගේ අවසින තැන්වල පවා ඒ සුළු වේලාවකට හරි සුළු මට්ටමකින් තමන්ගේ දියුණුවේ ප්‍රමාණයට අනුව යම් කිසි සහනයක් ඇති කරගන්න පුළුවන් ගන්න භාවනාව ප්‍රයමුණු කෙනාට එකේ දෙවෙනි මට්ටමෙන් ඊටත් වඩා ඉහළින් තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට විදර්ශනා වශයෙන් දක්වන්නේ. මේ අපේ ජීවිතය පිළිබඳ හරි අවබෝධයක් ඇති කර ගන්නට ඕන. දැන් මරණ සතිය කියලා කියන්නේ ඒක විශේෂයෙන්ම අසුභ මරණ සතිය ආදී අපි ඔය දක්වන කර්මස්ථානවල තියෙන්නේ මේ ජීවිතයේ යථා ස්වභාවය, ශාරීරික යථා ස්වභාවය හරි ආකාර අවබෝධ කර ගැනීමයි. මේක ලෙඩ නොවන දෙයක්. මේක මේ පුදුම විදියේ ක්‍රියා කරන හොඳ පුදුම ක්‍රියාකාරීත්වයක් එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් දෙවියෙක් නිර්මාණය කළ දෙයක් කියලා හිතාගත්තොත් මේ ශරීරය ගැන ඒ තැනත්තාට රෝග පීඩා ආදී ඇති වුණාම ඔන්න අර පුදුම විදියේ බලාපොරොත්තු කඩවීමකට මුහුණ පාන්න වෙනවා. ඒ වෙනුවට කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේ ශරීරය ගැන මේ කියාපු ස්වභාවය, මේක පිළිකුල් ස්වභාවය, මේක මේ විනාශ වෙන හැටි, ලෙඩ රෝග ආදියට යට වෙන, ඒක නිතර මෙනෙහි කරන පුද්ගලයාට අරවට ඔරොත්තු වෙන ස්වභාවයක් ඇති කරගන්න පුළුවන් මානසික වශයෙන්. අර අසහනයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මරණ සත්‍ය කියලා දක්වන ඒ කමඨහන, ඒකත් මේ ගිහි පැවිදි කාටත් ප්‍රාථමික වශයෙන් කරන්න පුළුවන් කමඨහන තමයි. නිතර තමා මැරෙන බව මෙනෙහි කිරීම. ඒකත් සමහර විට කෙනෙකුට අප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඒක තුල තියෙන අර යථාර්ථයට සිත ගැනීමයි. මේ ජීවිතය ගැන ඒකේ යථාර්ථය හරියට තේරුම් ගත්තනම්, මේ ජීවිතයේ කෙටි බව හරියට තේරුම් ගත්තනම් අන්න දන්නවා. එතකොට මේ රූප సంతාණයට වඩා මෙතන වැදගත් දෙයක් මේ බුද්ධ වචනය අනුව චිත්ත సంతාණය ගැන සැලකිලිමත් වීම. මොකද චිත්ත సంతාණය කිලිටි කරගත්තොත් ඊළඟට අපට ලැබෙන ශරීර කූඩුව සමහර විට තිරිසන් කූඩුවක් වෙන්න පුළුවන්, තිරිසන් ශරීරයක් වෙන්න පුළුවන්, പ്രേත ශරීරයක් වෙන්න පුළුවන්, යක්ෂ ශරීරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිරාදුක් විඳින්න පුළුවන්, ඒ විදිහේ නිරාදුක් විඳින ශරීරයක් වෙන්න පුළුවන්. අනේ තත්ත්වය ගැන කල්පනා කළා මේ අපේ චිත්ත సంతාණය ගැන වැඩි අවධානය යොමු කළ යුත්තේ. ඒකට තිබෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකට ඒවයින් ආරක්ෂා වීමට හිත එන්නත් කරගන්න උනන්දු වෙන්න ඕන. මෙන්න මේ විදිහට මේ ධර්ම මාර්ගය ගැන අපි නුවණින් කල්පනා කරලා බලනකොට මිනිසියෙකුට අන්න අර සමාජයටත් දැන් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඔය කුසල් අකුසල් කියලා දක්වන්නේ සමාජයේ යහපතටත් අනුන්ගේ යහපතටත් හේතු වෙන දේවල් තමයි කුසල කියලා කියන්නේ. තමන්ටත් අනුන්ටත් හිංසාකාරී දේවල් තමයි අකුසල කියලා කියන්නේ. ඉන් පේනවා බුදු පියාණන් වහන්සේ මේ අර ඒකාංශික වශයෙන් ආත්මార్థකාමී විදිය ප්‍රතිපදාවක් නෙවෙයි මෙතන දක්වලා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. අපි කවුරුත් අහලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව ගැන. එතකොට නිවන් කරා යන ගමනත් මධ්‍යම ප්‍රතිපදාවක් එතන. නිවන් කරා යනවා කියලා අර විදිහට අනිත්‍යය මරාගෙන හිම යන ගමනක් නෙවෙයි මෙතන තිබෙන්නේ. තමන්ගේ සිතිනුත්, කයනුත්, වචනිනුත් ඒ ලෝකයට තමා වගේම මේ සංසාරේ දුක් විඳින අනිත්‍යයට ඒ මට්ටමින් පිහිට වෙමින් ඒ අයත් සැපයට කැමති බව තේරුම් අරගෙන. ගයගේ ශරීරත් මේ වගේමයි. මේ ආහාර පාන වලින් යැපෙන, මේ ආස්වාද ප්‍රසවාදින් යැපෙන ඒ විදිහ දෙයක් කියලා ඒක ගැන අර ජීවිතය ගැන ගරුත්වයක් දැන් බොහෝ දිනකට නැති වෙලා යන්නේ නැතිලා තිබෙන්නේ. ඒකයි සමාජයේ අහන්න ලැබෙන සිද්ධි වලින් අපිට පේනවා මේ මැස්සෙක් මදුරුවෙක් මරන්න වගේ තරමට තමයි දැන් මිනිස් ජීවිතයක් විනාශ කරලා දාන්නේ. ඊටම සුළු දෙයක් හැටියට සලකනවා. මේ ඔක්කොම වෙන්නේ අන්න අර කියාපු විශේෂ බීජ වලට යට වෙලා මානසික පරිසරණ හිම්පිටීම දූෂිත වෙලා තිබෙන නිසා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අර කියාපු ධර්ම සාර ධර්ම නැවත මතු කර ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ මතු කරලා දීපු මේ සංසාරයේ කියන සංසාර සාගරේ හරියට සාගරයක පීනගෙන යන අය එකිනෙකාට පිහිට වෙන්න වගේ බුදු පියාණන් වහන්සේ කියලා මම මට්ටමින් ලෝක සත්‍යයගෙන සලකලා අපි කවුරුත් අහලා තිනවා මේ පාරමී ධර්ම පුරුණවා කියලා කියන්නේ ඇස්සිස් මස්ලේ දන් දිනා කියලා කියන්නේ අන්න ඒ බුදු පියාණන් වහන්සේගේ උපරිම මට්ටමින් මහා කරුණා මහා ප්‍රඥා කියන ඉලක්කය වෙනුවෙන් ඒ මහා පුදුම පරිත්‍යාගයක් උන්වහන්සේ කළා තිබෙනවා. ඊළඟට අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ මට්ටමින් මේ දීර්ඝ සංසාරයේ ඒ ගුණ ධර්ම කුරලා තමයි ඒ තත්ත්ව වලට පත් වුණේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන අපි නිවන බලාපොරොත්තු වෙනවා නම් අර ඇතුළත කොටින්ම කියනවා නම් ලෝභ ද්වේෂ මෝහ කියන ඒ කෙලෙස් මුල් නැති කර ගැනීම සඳහා ධර්ම ප්‍රයත්නයේදී ඒකේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ශීලාදී ගුණ ධර්ම තුලින්ම ප්‍රකට වෙන්නේ. අනුන්ට තමන්ට තින්සාන වෙන ප්‍රතිපදාවක් අනුගමනය කිරීමයි ශීල ප්‍රතිපදාව තුල තිබෙන්නේ. ඒ විදිහම තමයි මෛත්‍රී ආදී භාවනාවක දැන් ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් පැත්තකට වෙලා අසුපත්ත්‍යතා කියලා හිතුවට මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා අත වශයෙන් මේ අපේ ක්‍රියාකාරීත්වයට උපකාර වෙන දොරටු තුනක් තිබෙනවා. මේ පින්න තුන් කවුද දන්නවා? සිත, කය, වචනය කියලා කියනවා. අපේ වගකීම් තියෙන්නේ ඔන්න ඔය තුනටයි. සිත, කය, වචනය. එහෙම නැත්නම් තවත් ක්‍රමානුකූලව කියනනම් සිත, වචනය, කය කියලා ගනිමු. ඊළඟට එතෙන්දී අනිකුත් අන්‍යාගමිකින් ඇතම් කෙනෙක් දක්වනවා මේ සිත කියන එක ඒක නොපෙනෙන දෙයක්, ඒක වගේ මේකේ තරම් දැනෙන්නේ නැති දෙයක්. ඒක නිසා ඊටත් වඩා වටිනවා වචනය, ඊට වඩා වටිනවා කායික වශයෙන් බාහිරව පෙනෙන ඕලාරික ගොරෝසු ක්‍රියාවලිය. ඒකයි දැන් ලෝකයේ රජ කරන්නේ. කායික වශයෙන් කරන ක්‍රියා තමයි ලෝකෙට ගන්නෙ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒකේ අනිත් පැත්ත දැක්ුවා. අත වශයෙන් මේ කායික වශයෙන් කොයිතරම් ශක්තිමත් කෙනෙකුට වුණත් එක්තරා සීමිත ප්‍රමාණයකින් උයි කායෙන් කරන්න පුළුවන් වෙන්නේ ක්‍රියාකාරීත්වයේ ඉතාම සීමා සහිතයි. වචනේ ඊට වඩා පුළුල්ලන් දෙමින් සේවයක් කරන්න පුළුවන්. වචනේ හරි ගස්සගත්තෝ ඊළඟට ඊටත් වඩා ඉහළම ප්‍රීම මට්ටමින් සේවයක් කරන්න පුළුවන් අන්නේ සීත සකස් කරගත්තෝ. අන්නේ ඒ ටිකයි බොහෝ දෙනා තේරුම් ගන්නේ නැත්තේ. ඒකයි මේ භාවනා ආදිය පිළිබඳව ඇතම් කෙනෙක් වැරදි ආකල්පයක් දරන්නේ. මොකද්ද මේ ආත්මාර්ථකාමීව කැලේකට හෝ වෙන තැනකට හෝ වෙලා මේ කරන අකුලගෙන ඉන්නේ පැවැත්මේ තේරුම ඊට වැඩිය නරකද? මේ කායික වශයෙන් සමාජයට සමාජ සේවා වශයෙන් සැලකෙන දේවල් වලට නිරත වීම, මේ සමාජ සේවා ආදී දේවල් නරක නෑ. ඒවා කරනවා නම් හිත දූෂිතව ඊශාව, ක්‍රෝධය, ද්වේෂය, වෛරය, පරිගැනීම, තරඟකාරී බව ඕවම පෙරදරි කරගෙන කරනවා නම් කොයිතරම් ඉහළ මට්ටමින් සමාජ සේවා කළත් ඒක ඇති දෙයක් නෑ. ඒක බොල් දෙයක්. ඒ වෙනුවට හරියට මෛත්‍රීමේ සිතකින් අර එක දුගී මිනිසෙකුට ඒ තාමත්ම අත්‍යවශ්‍ය අවස්ථාවේ තමන්ගේ ආහාර ටික දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ වගේ කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙලා ඒ විදිහට දෙයක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඉහළම සමාජ සේවය. එතකොට එතෙන්දී ප්‍රධාන වෙන්නේ හිත. ඒකායික වශයෙන් පේන දේ සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒ ක්‍රියාව ඇත්ත වශයෙන් සමාජයේ වටින් බලනකොට සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක තුලින් ඇති වෙන ඒ සිත උසස් නිසා ඒකයි ඒ කුසල ශක්තිය ලොකු හැකිර බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අන්න මෛත්‍රීමේ සිතක් ඇති වෙනකොට උපරිම මට්ටමේ ලෝකයාට සේවයක් කරන්න පුළුවන්. ඒකයි මේ පිණිසුන් අහලා තිබෙනවා. දැන් ඒක බොහෝ විට ඔය විද්‍යාඥයින් පවා පිළිගන්න බව, මනෝවිද්‍යාව ඒවා අපි ඉහළ තැනක් දෙනවට නෙවෙයි, ඒවා පිළිබඳ යම් අවබෝධය ඇවිල්ලා තිබෙනවා. ඒ හිත දියුණු කරගත්තු කෙනෙකුට අනිත් සාමාන්‍ය ලෝකයා හිතනවට වඩා විශාල සේවයක් එහෙම නැත්නම් අපිට ශාන්තියක් ලෝකයට උදා කරන්න පුළුවන් බව ඒ හිතවිල්ල තුලින්. අත වශයෙන්ම මේ වායු ගෝලයට එහෙම නැත්නම් මේ විශ්වයට ඒ සිතිවිල්ල කුලින් විශාල ශක්තියක් එකතු වෙනවා. අපි දැන් බුදු කෙනෙකුට වඳිනවා. ඒ ආදි වශයෙන් අපි හිතන්නේ ඒ උන්වහන්සේලාගේ ඇතුළත තිබෙන ගුණ ධර්ම ශක්තිය මේ විශ්වයට කැවිලා තිබෙන ඒක අනුමෝදන් වීමක් වගේ. අන්න ඒ විදිහට එහා මේකකින්ම අපිට පේනවා අර බුදු පියාණන් වහන්සේ දකෝ මනෝ පුබ්බංගමා ධම්මා කියලා කිව්වා වගේ ඒ සිත ප්‍රධාන බව. එතකොට අපි අන්නර ඒ නිසාම උත්සාහවත් වෙන්න ඕන අර මානසික පරිසරය ඒවායි විෂ බීජ වලින් බේරිලා අපි තාත් දුරට අපි අපේ හිත් දියුණු කරගෙන ඒ වගේම මානසික පරිසරයක් සමාජයට බිහි කිරීම. ඒකට තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ. අනිත් ඇයට ඒ තමන් යන ධර්ම මාර්ගයේ ආනිසංස දකිනකොට ඒ අයටත් ඒකට යොමු කරලා ආයිත් වෙනව ඒක පිරිස් බලය වැඩි කරගන්නවත් වෙන වෙන ආත්මාර්ථකාමී හැඟීමකින් නොවේ. ඒ අය පිහිට වීමේ අදහසින් ඒ අයට පුළුවන් තමන් දන්න පමණින් ධර්මය කියලා දීලා ඒ ප්‍රතිපත්ති යෙදෙන ආකාරය කියලා දීලා ඒ ඇත්තන් මේ විදිහට තමයි සමාජයකට සේවයක් කරන්න පුළුවන් නියම අන්දමින්. ඉතින් මේ හැම එකක්ම අපි මේ කතා කරන්නේ අර ආශ්‍රය කියන ප්‍රශ්නය උඩයි. මේ ආශ්‍රය කියන ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම හැම කෙනාටම බලපාන එකක්. ඒ ආයතනයකට එහෙම නැත්නම් විද්‍යා ස්ථානයකට ගියත් ආයතනයකට ගියත් තියෙන්නේ අර බහුතරයාගේ ඒ ක්‍රියාකලාපයට යට වෙන එකයි. ඒ වාට ඇදගෙන යනවා මහ පුදුම විදිහේ බලවේගයක් දැන් තිබෙන්නේ පිරිස් බලයට යට වෙනවා. නමුත් නුවණැති පුද්ගලයා ප්‍රඥාවත් යොදාගෙන ප්‍රඥාදී ගුණධර්ම යොදාගෙන කොහොම නමුත් ආරක්ෂා වෙන ශක්තියක් වෙන එකක් තමයි ධර්ම ශක්තියක් කියලා දෙයක්ත් තියෙනවා. ධර්මානුකූලව ගමන් කරන කෙනාට තමන්ගේ සත්‍යක්‍රියාව කියන දෙයක් තිබෙනවා. ඒ වගේම තවත් නොයෙකුත් ඇතුළත ශක්තිය තිබෙන පමණක් නොවේ විශ්වයේ යම් යම් බලවේගයක් තිබෙනවා තමන්ට උපකාර වෙන ඒ සුද්ධලින්ට ඒ මට්ටමින් තීරලා තිබෙනවා. ඒ නිසා අපි ඒවා අපේ කර්ම වේග අනුව සමහර විට අපේ ඒ බලවේග වලට නිසා පීඩා සිදු වෙන්න පුළුවන්. දැන් අර මහාකාශ මහ රහතන් වහන්සේ අච්චර මේ ශාසනයේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨතම ස්වාමීන් වහන්සේ තපෝ ගුණය අතින් ඒ තරම් ස්වාමීන් වහන්සේට පවා අර තමන්ගේ කුටිය අහිමි වුණා නැත්නම් ඒ කුටිය විනාශ කරන ඒ විදිහේ විපත්තිදායක තත්යකට මුහුණ පාන සිද්ධ වුණ අර ගෝලයා නිසා ඒ විදිහේ දේවල් වෙන්න ඉඩ තිබෙනවා. නමුත් තමන් කල්පනා කරන්න ඕන අර ගුණධර්ම වල ශක්තියකුත් තිබෙන බව. ඒක තුලින් අන්න අර බලවේග බොහෝ දුරට ජය ගන්න පුළුවන්. තමන් හරි මාර්ගය යනවා නම් අර එන මහෝගේත සැඬපතුරට ගහගෙන යන්නේ නැතුව ස්ථාවරයක් ඇති කරගෙන අනිත් අයටත් ඒ මාර්ගය පෙන්වන්න, ඒ අයට නායකත්වය දෙන්න, ඒ අයට කාරණා කියලා දෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. එතකොට මේක අපි දැන් හිතුවට සාමාන්‍යයෙන් අර ඇදිලා යන පිරිසක් ඉන්න නිසා ඒ පිරිසට ඇදිලා යාම සාමාන්‍ය දෙයක්. ඒක විතට යටි නොවිය බෑ කියලා. නමුත් කෙනෙකුට ඇති කර ගන්න පුළුවන් ධර්මය තුලින් ධෘති ශක්තිය කියලා එකක්. ධෘති ශක්තිය කියලා කියන්නේ ඒ අර දසායන බලවේග වලට අහු නොවි. දැන් අපි කියුවානේ අර මඩේ හිටවපු ඉන්න කියලා. මඩේ හිටවපු ඉන්න වෙනුවට අර ධෘති ශක්තිය ගැන කියන නම් උපමාවට තියෙන්නේ අර අතීතී වචනේ ඉන්ද්‍ර කිහිලය. ඉන්ද්‍ර කිහිලය කියලා කියන්නේ ඒ කාලේ නගරයක් ඉස්සරහා ගාක් යටට හාරලා මහ කණුවක් ඉන්දෙනවා. ඔය කනුව ලේසියෙන් හෙල්ලෙන්නේ නැහැ කොයි විදියකුණ අටුවක් ආවත්. අන්න ඉන්ද්‍ර කීලය. අන්න ඉන්ද්‍ර කීලය වගේ ඉන්න පුළුවන් ශක්තිය ධෘති ශක්තියක් ඇති පුද්ගලයා තමයි ඇත්ත වශයෙන්ම නායකත්වයේ ආදී තත්ත්වවලට යන්නේ ඒ නිගා යුත්තේ. එතකොට එහෙම නැත්නම් වෙන්නේ අර චපල පුද්ගලයා, චපල චංචල පුද්ගලයා මඩ හිටව ඉන්න වගේ යට නැහැ ස්ථාවරයක්, ප්‍රතිපත්තියක් නැහැ, සාධනෝ පිළිබඳ අවබෝධයක් නැහැ. බහුතරයගේ අදහසට යට වෙලා එහෙම ඇදිලා යනවා. අන්න ඒ විදිහ තත්ත්වයක් සමාජයේ පවතින්නේ. අර විදිහේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිකමත්, අර ගුණ ධර්ම ගැන, සාර ධර්ම ගැන අවබෝධයක් නැතිකමත්. ඒ වගේම අර කලින් කියපු ආකාරයට මේ අපේ චිත්ත සංතාණය ගැන නොතකා රූප සංතාණය ගැන තැකීමක්. එහෙමත් නැත්නම් අර පරිසර දූෂණය, බාහිර කායික පරිසර දූෂණය ගැන හිතනවා මිසක් මානසික පරිසර දූෂණය ගැන හිතනොයි දීමත්. අපි මේ කොයි ආකාරයකින් කිව්වත් හිතා ගන්න තියෙන්නේ මේ බුදු පියාණන් වහන්සේ වදාළේ ධර්මයේ සත්‍යතාව අපේ මේ ප්‍රතිපද්‍ය තුනේ මතු කර ගන්න ඕනේ. ඒ අකමැන්ට තේරෙන ප්‍රමාණය මේ මෙතෙක් දුරට මේ ආපු මාර්ගය තුලින් අපි හිතමු ධර්ම ශ්‍රවණය හොයවා, ධර්මය කියවීම, ධර්මයට යොමු වීම, ඒ තුලින් යම් එදිනදා ජීවිතයේ සැනසෙල්ලක් ලැබුණා නම් ඊටත් වඩා ඉහළ සැනසීමක් ලබා ගන්න පුළුවන් කෙලින්ම ප්‍රතිපත්තියේ දීමෙන්. එතම් කෙනෙකුට ඒ බණක් අහනකොට, ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒක තුලින් ලොකු සතුටක් සැනසීමක් වෙන දාන්න ලැබුවාම පුදුම විද්‍යාවේ වින්දනයක්, නිර්ආමිෂ ප්‍රීතියක් ලබා ගන්න පුළුවන්. ඒක තවදුරටත් තියනකට ප්‍රතිපත්තියට නැගෙනකොට, දාන ආදී පින්කම් කරනකොට, සීල ආදී ගුණ ධර්ම රකින්නකොට, ඊටත් වඩා ඉහළින් ඉනාට භාවනාවට ගියාට පස්සේ භාවනාවලින් ලබා ගන්නේ ධ්‍යාන ආදී தত্ত্ব, ඒ හැම එකක්ම පරාදයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ උතුම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඊතර වෙලා ලබන උතුම් අමා මහ නිවන, මේ සියලු සංසාර දුක කෙලවර කරලා ලබන්නේ ලෝකෝත්තර සම්පත. එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ අර කියාපු විදිහට ඒකාංශික නැත්නම් Taman විතරක් යන ගමනක් නෙවෙයි, ලෝකයාටත් මධ්‍යම ප්‍රතිපදාවට අනුව ලෝකයාටත් උපකාර වෙමින්, දුර්ගෝල මට්ටමින් හෝ කල්යාණ මිත්‍ර මට්ටමින් හෝ ලෝකයාටත් උපකාර වෙමින් අනිත්‍යත් සැපයට කැමති බව තේරුම් අරගෙන යන ගමන මේක කෙලවර. අර බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ හැම දෙනාම මේ සංසාරයේ එරිලා ඉන්නේ, මේ මඩ වගුරේ එරිලා ඉන්නේ, එහෙම නැත්නම් මේ සංසාර සාගරයේ පීන පීන ඉන්න අය කොටසක්, ඒ අයට ඇත්ත වශයෙන් විමුක්තිය බුදු පියාණන් වහන්සේ දක්වන්නේ තම තමන්ව සලසා ගත යුතු බවයි. ඒකට මාර්ගය කියනවා පමණයි බුදු පියාණන් වහන්සේ කරන්නේ. අපටත් තියෙන්නේ ඒක මතක් කරලා දීමයි. ඒ අනුව මේ පින්න තුනත් එතකොට අද වටිනා දවසේ මේ ශීලාදී ගුණ ධර්ම වගේම මේ තම තමන්ගේ මට්ටමින් යම් භාවනාවකුත් කළා කියලා හිතනවා. ඒ තවදුරටත් ඒ බණ භාවනා දියුණු කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ප්‍රයෝජන අරගෙන අකිතා පිටිමනින් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නිර්වාණ මාර්ගයේ යමි. ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් නිතර ලබන මුතුන් මහා මහ නිවන සාක්ෂාත් කරගෙන මේ ධර්ම ශ්‍රවණය මේ කුසල ඒකාන්තින් හේතු වාසනා විවාහ කියලා ප්‍රාර්ථනා කරගන්නේ. ඒ වගේම මේ විශ්වයේ යම් තාක් සිටිනවා නම් අවීචී සිට අපිනිතා දක්වා අපගේ ඥාතීනුත් ඇතුළු මේ විදිහේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලයන් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම මේ කුසල අනුමෝදන් වෙත්වා. උනුත් ඒ තුලින් ඒ ශක්තිය තුලින් ඒ දුගති தত্ত্বවලින් අත්මිදී සුගත தত্ত্বවලටපත් වී කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන බාහනා සම්ස්තක ප්‍රාප්ත කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහ නිවන් සාක්ෂාත් කරන්නේ අනිත්වාකින් ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට ගාථා ඥාන එත්තාවතා චන්හිමි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ජුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ජුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තා චනි සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකප්පත්තා චනි සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා චනි දුක්ඛා භයප්පත්තා චනි භයා සෝකප්පත්තා චනි සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛිනාන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් ශ්‍රවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.